ආයුබෝවන් දුවේ පුතේ, මැද රට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාව ඔස්සේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂයට අදාළව අද අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ විද්‍යාත්මක උපන්‍යාසකරණය, එහෙම නැත්නම් විද්‍යාත්මක සාමාන්‍යකරණය කියන පාඩම සම්බන්ධයෙන්ුයි. එතකොට දුවේ පුතේ, විද්‍යාත්මක උපන්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සර වෙලාම විමසලා බලමු. එතකොට විද්‍යාත්මක ගැටලුවක් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී විද්‍යාත්මක ඊට විසඳුමක් ලෙස තාවකාලිකව ගොඩනගා ගන්නා පිළිතුරක් උපන්‍යාසයක් කියලා හඳුන්වන්න පුළුවන්. විද්‍යාත්මක ගැටලුවක් අධ්‍යයනය කරනකොට ඒකෙදි විද්‍යාත්මක සාමාන්‍යයෙන් එම ගැටලුවට පිළිතුරක් විදිහට තාවකාලිකව පිළිතුරක් සකස් කරගන්නවා. ඒ සකස් කරගන්න පිළිතුර ඒ අවස්ථාවේදී සත්‍යද අසත්‍යද කියලා විද්‍යාඥයා දන්නේ නැහැ. නමුත් යම් කිසි ගැටලුවක් විසඳීමේදී විද්‍යාඥයෙකුට කිසියම් මඟ පෙන්වීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා විද්‍යාඥයා හැම විටම ගැටලුවකට දල හෝ උපන්‍යාසයක් ගොඩනගා ගන්නවා. එතකොට ඒ උපන්‍යාසය ගැටලුවට විසඳුමක් ලෙස ගොඩනගාගෙන වර්ධනය කරලා එහි වළංගුභාවය විමසීම තමයි විද්‍යාඥයාගේ කාර්ය වෙන්නේ. එසේ වළංගු වන උපන්‍යාස විද්‍යාවේ නියම හෝ වාද වශයෙන් සැලකෙනවා. අවසාන වශයෙන් විද්‍යාවේදී නියමයක් හෝ වාදයක් බවට පත්වන්නේ මේ විද්‍යාඥයා විසින් ගොඩනගනු ලබන උපන්‍යාස. එතකොට දුවේ පුතේ, අපි ඉස්සර වෙලාම බලමු විද්‍යාව ආරම්භ වන්නේ කොහොමද කියලා. අපි සාමාන්‍ය අදහසක් තියෙනවා විද්‍යාව ආරම්භ වන්නේ ගැටලුවකින්. එය අවසන් වන්නේ එම ගැටලුවට ගොඩනගා ගන්නා උපන්‍යාස පිළිගැනීමෙන්. ඒ අනුව විද්‍යාවේදී මතුවන ගැටලුවලට උපන්‍යාස බිහි කරගෙන ඒවා ආනුභූතික පරීක්ෂණවලට ලක් කර ගැටලු විසඳීම තමයි විද්‍යාවේදී සිදුවෙන්නේ. එහෙදී එම ගැටලුවලට හේතු සොයා බලනවා. එය සිදුවන්නේ ඇයි, කුමක් නිසාද, කෙසේද වාගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම තමයි විද්‍යාවේ කාර්ය හැටියට සලකන්නේ. එතකොට දුවේ පුතේ, අපි බලමු විද්‍යාවේදී ගැටලුවක් ලෙස අදහස් වෙන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති, මොකක්ද විද්‍යාවේදී ගැටලුවක් කියන්නේ? අපි සාමාන්‍යයෙන් කියනවා විද්‍යාඥයෙක් තුල තම පවතින න්‍යාය හා සංකල්ප සමග ගැළපිය නොහැකි තම වත්මන් ඥානයේ කොටසක් ලෙස ගත නොහැකි, තම වත්මන් ඥානයෙන් පැහැදිලි කළ නොහැකි සිද්ධීන්, තත්වයන් හෝ අවස්ථාවන් ගැටලු හැටියට අපි හඳුනා ගන්නවා. එතකොට විද්‍යාඥයාට තමාගේ වර්තමාන දැනුමින් එය අවබෝධ කරගන්න අපහසු වෙන අවස්ථාවල් ගැටලු හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට දුවේ පුතේ, මෙසේ මතුවෙන ගැටලු සම්බන්ධයෙන් ගවේෂණයට මඟ පෙන්වන ඒ ගැටලු වල විසඳුමක් වශයෙන් ඉදිරිපත් වෙන කල්පිතයන් උපන්‍යාසයන් හැටියට අපි හඳුනා ගනිමු. අපි විද්‍යා ඉතිහාසයේ උදාහරණ කීපයක් අරගෙන උපන්‍යාස සහ ඒවාට සාර්ථක විසඳුම් ලබා දුන් උපන්‍යාස කීපයක් අපි විමසලා බලමු. උදාහරණ හැටියට ගිනි ගැනීමේදී සිදුවන්නේ කුමක්ද? ඔන්න විද්‍යාවේ ගැටලුවක්. විද්‍යාත්මක ක්‍රමය ආරම්භක යුගයේදී ගිනි ගැනීම සිදුවන්නේ කොහොමද කියන ගැටලුව ඇති වුණා. එතකොට ඒකට විසඳුමක් හැටියට ඔක්සිකරණ වාදය ඉදිරිපත් වුණා. ඔක්සිකරණ වාදය ගිනි ගැනීමේදී සිදුවන්නේ කුමක්ද කියන ගැටලුවට සාර්ථකව පිළිතුරු දුන් උපන්‍යාසයක් වුණා. ඒ වගේම ග්‍රහ ගමනය සිදුවන්නේ කෙසේද? ඉනි ග්‍රහයින් ගමන් කරන්නේ කෙසේද? මොන විදිහටද මුල්ම යුගවල තිබුණේ පෘථිවි කේන්ද්‍රවාදය? දුවල පුතාලා දන්නවා තර්ක ශාස්ත්‍රය හදාරන දරුවෝ මුල්ම කාලේ තිබුණා පෘථිවි කේන්ද්‍රවාදය. එතකොට ඒක ප්‍රතික්ෂේප වෙලා සූර්ය කේන්ද්‍රවාදය පිළිගැනුණා. එතකොට සූර්ය කේන්ද්‍රවාදයේදී නිකලස් කොපර්නිකස්, ජොහන්නස් කෙප්ලර් වගේ විද්‍යාඥයෝ මේ ග්‍රහ ගමනය සිදුවන්නේ කෙසේද කියන ගැටලුවට පිළිතුරු සෙව්වා. මේ විදිහට විද්‍යාවේ තව බොහෝ උපන්‍යාස තියෙනවා, සාර්ථක වුණ උපන්‍යාස. අපි දන්නවා පරිණාමවාදය, පරමාණුවාදය, ඒ වගේ වාද, ඒ වගේම නියම විද්‍යාවේ සාර්ථක වුණ උපන්‍යාස තියෙනවා. ඒ වගේම දුවේ පුතේ උපන්‍යාසයක වළංගුභාවය විමසීමේදී අනාවැකි සහ ආනුභූතිමය පරීක්ෂණත් ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ උපන්‍යාසයක වළංගුභාවය විමසන්නේ කොහොමද? විද්‍යාඥයෙක් ඒ සඳහා භාවිතා කරනවා ආනුභූතික පරීක්ෂණ. එතන මේ පරීක්ෂණ කරමින් උපන්‍යාසයකට පක්ෂව හෝ විපක්ෂව කරුණු රැස් කිරීම විද්‍යාඥයෙක් සිදු කරනු ලබනවා. එහිදී විද්‍යාඥයාට උපන්‍යාසයට පක්ෂ හෝ විපක්ෂ කරුණු ඍජුවම නිරීක්ෂණය කළ නොහැකි විට උපන්‍යාසයක වළංගුභාවය විමසීමට අනාවැකි අවශ්‍ය වෙනවා. අපි අනාවැකියක් කියන්නේ මොකක්ද කියලා ඉස්සර වෙලා පැහැදිලි කරගමු. අනාවැකියක් කියන්නේ දුවේ පුතේ උපන්‍යාසයක් සත්‍ය වන විට සත්‍ය වන වෙනක් කරුණු. කියන්නේ අපිට උපන්‍යාසය ඍජුවම නිරීක්ෂණය කරන්න බැරි නම් අපි උපන්‍යාසය තුලින් අනාවැකි බිහි කර ගන්නවා. ඒ අනාවැකි උපන්‍යාසයේ සත්‍ය වීමේදී සත්‍ය විය හැකි වෙනත් කරුණු. එතකොට ඒ වෙනත් කරුණු පරීක්ෂා කරලා උපන්‍යාසයේ සත්‍ය අසත්‍යතාවය නිගමනය කරනවා. එතකොට ප්‍රත්‍යක්ෂය ඇතුළු නිරීක්ෂණ වාක්‍ය උපන්‍යාසයට සම්බන්ධ කරන්නේ මේ අනාවැකි ඔස්සේ. එතකොට ආනුභූතික පරීක්ෂණ අනුව අනාවැකි සත්‍ය වන විට උපන්‍යාසය සත්‍ය වෙනවා. එතකොට අනාවැකි පරීක්ෂණ අනුව සත්‍ය වෙනවා නම් උපන්‍යාසය සත්‍යයි කියලා පිළිගනු ලබනවා. අනාවැකි පරීක්ෂණාත්මකව අසත්‍ය නම් උපන්‍යාසය අසත්‍යයි කියලා බහිෂ්කරණය කරනු ලබනවා. එසේත් නැත්නම් උපන්‍යාසය සංශෝධනය කරමින් නැවත පරීක්ෂණයට ලක් කරනවා. මේ විදිහට උපන්‍යාසයක් අනාවැකි තුලින් සත්‍ය වෙන්න පුළුවන්, අනාවැකි තුලින් අසත්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපන්‍යාසය අවශ්‍ය ආකාරයට විද්‍යාඥයාට සංශෝධනය කරන්නත් පුළුවන්. අපි විද්‍යා ඉතිහාසයේ උදාහරණයක් තුලින් බලමු. දුවේ පුතේ, ඔගොල්ලෝ අහලා තියෙනවා වස්තුවක ප්‍රවේගය කෙරෙහි බර බලපායි කියන ඇරිස්ටෝටල්ගේ උපන්‍යාසය. ඇරිස්ටෝටල්ගේ කාලයේදී, මුල්ම යුගයේදී, ඇරිස්ටෝටල් කිව්වා ඉහළ සිට පහළට වීසි කරන වස්තුන් බිම පතිත වීමේදී අසමාන බරින් යුතු වස්තුන් අසමාන වේගයකිනුයි පතිත වෙන්නේ කියලා. ඒක ඇරිස්ටෝටල්ගේ මතය. නමුත් ගැලීලියෝ ගැලීලි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ඔප්පු කරලා පෙන්නුවා වස්තුවක ප්‍රවේගය කෙරෙහි බර බලපාන්නේ නැහැ කියලා. එතෙන්දී ගැලීලියෝ ඒ උපන්‍යාසය පරීක්ෂණාත්මකව ඔප්පු කරලා සනාත කරා. මේ විදිහට විද්‍යා ඉතිහාසයේදී ආනුභූතික පරීක්ෂණ අනුව උපන්‍යාස බහිෂ්කරණය වෙනවා වගේම ආනුභූතික පරීක්ෂණ අනුව නව උපන්‍යාස පිළිගැනීමත් සිදු වෙනවා. මං හිතනවා දරුවන්ට මේ සම්බන්ධයෙන් මේ වෙනතුරු අපි සාකච්ඡා කරපු ටික පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට අපි උපන්‍යාස සම්බන්ධයෙන් මූලිකම කරුණු ටික සාකච්ඡා කරේ. උපන්‍යාසයක් කියන්නේ මොකක්ද? උපන්‍යාසයක් වළංගුභාවය විමසන්නේ කොහොමද? අනාවැකි ආනුභූතික පරීක්ෂණ ගැන අපි කතා කරා. එහෙමනම් දුවේ පුතේ, අපි ඊළඟට බලමු මේ උපන්‍යාසයක් කොහොමද විද්‍යාඥයෙක් තුළ පහළ වෙන්නේ කියලා. විද්‍යාඥයෙක් තුළ උපන්‍යාසයක් පහළවීම පිළිබඳව දුවේ පුතේ පොදු නීති රීති පද්ධතියක් ඉදිරිපත් වන්නේ නැහැ, ඉදිරිපත් කරන්න බැහැ. මොකද විද්‍යාඥයෙක් විදිහට සලකන්නේ සාමාන්‍ය දැනුම ඉක්මවා ගිය සුවිශේෂී දැනුම් සම්භාරයක් ඇති පුද්ගලයෙක්. එතකොට මේ සුවිශේෂී පුද්ගලයෙක් තුළ මේ සුවිශේෂී දැනුම් සම්භාරය ප්‍රයෝජනයට අරගෙන තමයි පුතේ විද්‍යාඥයෙක් උපන්‍යාසයක් පහළ කරන්නේ. ඇත්තටම ඊට අමතරව පුහුණුව, අත්දැකීම්, බුද්ධිය වගේ විද්‍යාඥයෙක් සතු අන්තර්ඥානය, ප්‍රතිවේදය වගේ විද්‍යාඥයෙක් සතු දැනුම උදව් වෙනවා උපන්‍යාසයක් ගොඩනගා ගැනීමට. දැන් අපි අහලා තියෙනවා සර් අයිසෙක් නිව්ටන්, ගැලීලියෝ ගැලීලි, ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ මහා විද්‍යාඥයෝ උපන්‍යාස ගොඩනැගුවේ ඔවුන්ගේ සුවිශේෂී දැනුම් සම්භාරය යොදා ගනිමින්. ඒ නිසා දුවේ පුතේ අපිට කියන්න පුළුවන් අදාළ විෂය පිළිබඳ සුවිශේෂී විශේෂඥ දැනුම් සම්භාරයක් නොමැති පුද්ගලයෙක් තුළ උපන්‍යාසයක් පහළ වෙන්නේ නැහැ කියන එක. එතකොට ඒ අනුව අපි උදාහරණයක් හැටියට ගමු. ලුවි පාස්චර් විසින් පටපනු රෝගියට මුල්වන හේතු පිළිබඳව ගැඹුරු විග්‍රහයක් කරන්න ඔහුට උදව් වුණේ ඔහු ඒ විෂය පිළිබඳ ලබාගත් හසල දැනුම. ඒ දැනුම උපයෝගී කරගෙන තමයි ඔහු මේ උපන්‍යාස ඉදිරිපත් කළේ. ඒ වගේම දුවේ පුතේ, උපන්‍යාසයක් නව නිර්මාණයක් ලෙස සලකන්න පුළුවන්කමකුත් නැහැ. දැන් අපි මේ සාකච්ඡා කරමින් යන්නේ විද්‍යාඥයෙක් තුළ උපන්‍යාසයක් පහළ වන අන්දම. ඒත් එතකොට මේ ඒ යටතේ අපි විද්‍යා ඉතිහාසයේ තුලින් උදාහරණ ගනිමින් කරුණු ගණනාවක් සාකච්ඡා කරනවා. ඒ එයින් අපේ දරුවන්ට මේ උපන්‍යාසවල ඉතිහාසය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ අනුව දුවේ පුතේ, මම දැන් කියමින් හිටියේ උපන්‍යාසයක් නව නිර්මාණයක් ලෙස සැලකීම වැරදි. ඇත්තටම ඒක බොහෝ විට කලින් ලබාගත් දැනුමත් එක්ක සම්බන්ධ වෙනවා. බොහෝ උපන්‍යාස දුවේ පුතේ කවුරුනෝ විද්‍යාඥයින් විසින් ඉතිහාසයේ ඉදිරිපත් කළ යම් යම් මත ඔස්සේ තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි උදාහරණයක් හැටියට සාකච්ඡා කරමු. පෘථිවි කේන්ද්‍රවාදය පිළිබඳව අපි දන්නවා ක්ලෝඩියස් ටොලමී පෘථිවි කේන්ද්‍රවාදී උපන්‍යාසය ක්‍රමානුකූලව ඉදිරිපත් කරා. ඒ ක්‍රමානුකූලව ඉදිරිපත් කරන්න කලින් ග්‍රීක දාර්ශනිකයින් වන ඊයුඩොක්සස්, මන් දන්නවා දුවල පුතාලා මේ නම අහලා තියෙනවා, ඊයුඩොක්සස්, ඒ වගේම මහා දාර්ශනික ඇරිස්ටෝටල් මේ සම්බන්ධයෙන් මත ඉදිරිපත් කරලා තිබුණා. ඒ මත වලට පසුව තමයි ටොලමි පෘථිවි කේන්ද්‍රවාදය ආදී උපන්‍යාසය ඉදිරිපත් කළේ. ඒ වගේම තමයි පුතේ අපි දන්නවා නිකලස් කොපර්නිකස් සූර්ය කේන්ද්රවාදය ඉදිරිපත් කරා. කොපර්නිකස්ගේ සූර්ය කේන්ද්‍රවාදී උපන්‍යාසය ගොඩනගා ගන්න ඒ පිළිබඳව ඇරිස්ටාකස් කියන ග්‍රීක දාර්ශනිකයා ඉදිරිපත් කළ මත බලපෑවා. එතකොට මතක තියාගන්න දුවේ පුතේ, සූර්ය කේන්ද්රවාදය පිළිබඳ මුල්ම අදහස් ඉදිරිපත් කළේ ග්‍රීක දාර්ශනික ඇරිස්ටාකස්. ඇරිස්ටාකස්ගේ මතය තව දුරටත් විස්තර කරමින්, පරීක්ෂණ කරමින් පැහැදිලි කරනු ලැබුවා එය නව මතයක් ලෙස ඉදිරිපත් කරා නිකලස් කොපර්නිකස්. ඒ අනුව අපිට උපන්‍යාසයක් හැම විටම නව නිර්මාණයක් වෙන්නේ නැති බව පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ, එකම ගැටලුව පිළිබඳ විද්‍යාඥයෙක් තුළ උපන්‍යාස ගණනාවක් බිහි වෙන්න පුළුවන්. දැනුමෙන් හා ප්‍රතිවේදයෙන් යුත් විද්‍යාඥයෙකුට උවද නිවැරදි උපන්‍යාසය එක්වරම පහළ වෙන්නේ නැහැ. බොහෝ විට දැනුම් සම්භාරයක් තියෙන විද්‍යාඥයෙක් වුණත් උපන්‍යාස ගණනාවක් ගොඩනගලා ඒවා පරීක්ෂණයට ලක් කරලා අසත්‍ය කරමින් තමයි තව නව උපන්‍යාස ගොඩනගමින් මේ ගැටලුවලට පිළිතුරු සොයන්නේ. අපි විද්‍යා ඉතිහාසයේ උදාහරණයක් ගමු පුතේ. ග්‍රහ චලිතය පිළිබඳ නියම ඉදිරිපත් කිරීම සඳහා ජොහන්නස් කෙප්ලර් විසින් උපන්‍යාස 19ක් පමණ ඉදිරිපත් කර අසත්‍යයයි ඔප්පු කර ඉවත දැමුවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තම උපන්‍යාසයේ නිවරදියයි පිළිගන්නා තුරු ධෛර්ය සම්පන්නව කටයුතු කළ ආකාරයත් මේ ජොහන්නස් කෙප්ලර් ග්‍රහයින්ගේ ගමන් මාර්ග ඉලීප්සාකාරයි කියලා තීරණය කරන්ඩ පරීක්ෂණ පවත්වපු ආකාරයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා පුතේ, ග්‍රහයින්ගේ ගමන් මාර්ග ඉලිප්සාකාරයි කියලා ඉදිරිපත් කළේ, සොයාගනු ලැබුවේ ජොහන්නස් කෙප්ලර්. එතෙන්දී ජොහන්නස් කෙප්ලර් ටයිකෝද බ්‍රාහි කියන විද්‍යාඥයාගේ සටහන් උපයෝගී කරගනිමින් තමන් තවදුරටත් නිරීක්ෂණයන් කරමින් වසර පහක් තිස්සේ එකම ගණන 70 වාරයක් පමණ ෆුල්ස්කැප් පිටු 900 ගණනක සාදා කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි පුතේ මේ ජොහන්නස් කෙප්ලර් ග්‍රහයින්ගේ ගමන් මාර්ග ඉලිප්සාකාරයි කියලා සොයාගත්තේ. එතකොට බලන්න විද්‍යාඥයේ මොනතරම් කාලයක් මොනතරම් කැපවීමකින් මේ පිළිබඳව කටයුතු කරනවද කියලා. එයා එතකොට දුවේ පුතේ අපි තේරුම් ගන්න ඕනේ මේ උපන්‍යාසයක් ඉතාම ධෛර්යයෙන් කැපවීමෙන් තමයි විද්‍යාඥයෝ පරීක්ෂණ කරන්නේ කියන එක. ඒ වගේම දුවේ පුතේ අපි බලමු තව කාරණයක් තියෙනවා. එකම ගැටලුව පිළිබඳ විද්‍යාඥීන් ගණනාවක් තුල එකම කාලයකදී එකම උපන්‍යාසය පහළ වෙන්නත් පුළුවන්. දැන් අපි බලමු ඒක එකම ගැටලුවකට එකම කාලයකදී එකම උපන්‍යාසය පහළ වුණු අවස්ථා විද්‍යා ඉතිහාසයේ අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා. පරිණාමවාදය පිළිබඳ උපන්‍යාසය චාල්ස් ඩාවින් තුල මෙන්ම ඇල්ෆ්‍රඩ් රසල් වොලස් තුලද එකම කාලයක පහළ වුණා. ඔන්න මතක තියාගන්න පරිණාමවාදය පිළිබඳ උපන්‍යාසය චාල්ස් ඩාවින්. ඔගොල්ලෝ අහලා තියෙනවා චාල්ස් ඩාවින් ගැන පරිණාමවාදය ඉදිරිපත් කරේ. එතකොට චාල්ස් ඩාවින් තුල වගේම ඇල්ෆ්‍රඩ් රසල් වොලස් කියන විද්‍යාඥයා තුලත් එකම කාලයේ තමයි පහළ වුණේ. ඒ වගේම තමයි ඇඩම් සහ ලෙවරියල් කියන දෙදෙනා විසින්ම නෙප්චූන් තාරකාව පිළිබඳ අනාවැකි පළකලෙත් එකම කාලයේදී. එතකොට ඒ අනුව අපිට කියන්න පුළුවන් එකම උපන්‍යාසයේ පහළ වෙන්න පුළුවන් විද්‍යාඥයින් කීප දෙනෙක් තුළ එකම කාලයකදී. ඒ වගේම පුතේ තව උපන්‍යාස සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන කාරණයක් තමයි උපන්‍යාසයක් අහම්බෙන් පහළ විය හැකිද. ඔන්න උපන්‍යාසයක් අහම්බෙන් පහළ වෙන්න බැහැ කියලා තමයි අපි සාකච්ඡා කරන්නේ. ඇත්තටම උපන්‍යාසයක් පහළ වීමේදී විද්‍යාඥයෙක් තුළ තමන් ඒ පිළිබඳව කරන පරීක්ෂණ සොයා ගැනීම, ඒ පිළිබඳව තමා සතු දැනුම සියල්ලම අවශ්‍ය වෙනවා විද්‍යාඥයෙක් තුළ උපන්‍යාසයක් පහළ වීමට. අපි මෙතෙන්දී උදාහරණ කීපයක් සාකච්ඡා කරමු. එකක් තමයි මේ සර් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් පෙනිසිලින් සොයාගැනීමේදී. අපි සාමාන්‍යයෙන් කියනවා පෙනිසිලින් සොයාගැනුනේ අහම්බෙන් කියලා. නමුත් ඇත්තටම ඒක අහඹු සිදුවීමක් නෙවෙයි. ඔහු ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගය පිළිබඳ පරීක්ෂණ පවත්වද්දී ස්ටැප්ලකොකස් කියන බැක්ටීරියා රෝපිතය මත වෙනම දිලීර විශේෂයක් වැඩි තියෙනු නිරීක්ෂණය කරා. ඒදී ඒ වටා තිබුණු බැක්ටීරියා විනාශ වී ඇති අයුරුද ඔහුගේ නිරීක්ෂණයට හසු වුණා. මේක අනපේක්ෂිත සොයා ගැනීමක් වුණාට එතනදී ඔහු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් තමයි සිටියේ. එහිදී ඔහු හඳුනාගත්තා එය ප්‍රබල බැක්ටීරියා නාශකයක් ලෙස. ඒ අනුව තමයි දුවේ පුතේ ඔහු පෙනිසිලින් සොයාගත්තේ. එතකොට මේ පෙනිසිලින් සොයා ගැනීම අහම්බෙන් සිදු වුණා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි පුතේ සර් අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණවාදී උපන්‍යාසය පහළ කරන අවස්ථාවේදී අපි අහලා තියෙනවා ඇපල් ගෙඩියක් බිම පතිත වෙනවා දැකලා තමයි සර් අයිසෙක් නිව්ටන් තුල ගුරුත්වාකර්ෂණවාදී උපන්‍යාසය පහළ වුණේ කියලා. නමුත් දුවේ පුතේ ඊට පෙර බොහෝ දෙනෙක් මේ ඇපල් ගෙඩියක් බිම වැටෙනවා දකින්න ඇති. නමුත් ඒ කිසි කෙනෙකුට ඒ වගේ උපන්‍යාසයක් පහළ වුණේ නැහැ. නමුත් සර් අයිසෙක් නිව්ටන් ඒ පිළිබඳව බුද්ධිමය අරගලයක නිරතව සිටි අවස්ථාවක තමයි මේ ඇපල් ගෙඩිය බිම වැටෙනවා දැක්කේ. ඒ අවස්ථාවේදී ඔහු තුල ගුරුත්වාකර්ෂණවාදී උපන්‍යාසය පහළ වුණා. එහිදී ඔහු ඒ පිළිබඳව ලබාගත් පූර්ව දැනුම ඥානය ඉවහල් වුණා මේ උපන්‍යාස ගොඩනැගීමේදී. එතකොට දුවේ පුතේ අපි දැන් අපි තේරුම් ගන්න ඕනේ උපන්‍යාසයක් පහළ වීමේදී පූර්ව දැනුම ඉතාම වැදගත් වෙන බව. ඒ වගේම අපි ඊළඟට සාකච්ඡා කරමු උපන්‍යාසයක් සොයා ගැනීම, එය වර්ධනය කිරීම, එය අත්හල යුතු අවස්ථාව කුමක් විය යුතුද යන්න පිළිබඳව විද්‍යාවේදී මොන විදිහටද සාකච්ඡා වෙන්නේ කියලා. ඇත්තටම පුතේ විද්‍යාඥයෙකුට උපන්‍යාසයක් ගොඩනගා ගන්නකොට ඒ උපන්‍යාසය පරීක්ෂණ පවත්වමින් ඉදිරියට යනකොට විවිධ ගැටලු මතුවෙනවා. ඒතර මේ ඒ ගැටලු කොහොමද විසඳාගන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට විද්‍යාවේ ඉතිහාසයේ හොඳ උදාහරණයක් දකින්න ලැබෙනවා. අපි මේ හැම දෙයක්ම සාකච්ඡා කරන්නේ පුතේ විද්‍යා ඉතිහාසයෙන් ගන්න උදාහරණ වලින්.